ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමියනි. කතාවට පෙර මම අද මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඩිපියුටි චීෆ් ඉන්ටර්ප්‍රිටර් හැටියට හිටපු මිස්ටර් ෆික්‍රි මෙතුමා විශ්‍රාම යනවා. එතුමා දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ සේවය කරපු ඒ ෆික්‍රි මහත්මයාගේ ඒ විශ්‍රාම යාම පිළිබඳව ඒ විශ්‍රාම දිවියට එතුමාට සුභ ප්‍රාර්ථනා කරනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් හැටියට ඒ ලබා දීපු සේවය ගැන. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ මහබැංකු වාර්තාව එක්ක අද වැදගත් වෙන දේ තමයි අපිට පේනවා. දැන් මේ පෞගිය දවස් ටිකේම අපි නිතර මතු කරලා කිව්වා විශේෂයෙන්ම මේ ඩොලර එක පාලනය කිරීම ගැන විශාල ගැටලුවක් මතු වෙලා තිබෙනවා. මේ ඩොලර එක අද වෙනකොට 342කට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ඩොලර එක ඉහළ යාම මම දැක්ක සමහර ඇමතිවරු කියනවා ආර්ථිකයට ප්‍රශ්නයක් නෙමෙයි කියලාත් කියනවා. නමුත් අපි දන්නවා ඩොලර එක ඉහළ යාම අනිවාර්යයෙන්ම අපේ ජන ජීවිතයට බලපානවා. විශේෂයෙන්ම තෙල් මිල වැඩි වෙනවා, ඊළඟට ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ සියලු දේවල් ඉහළ ගිහිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ නිෂ්පාදනය කරන ඒවත් ඉහළ ගිහිලා තියෙනවා. අපි ගත්තොත් කිරි එක අපි පාවිච්චි කරන කිරි ඒවවල මිල ඉහළ ගිහිලා තිබෙනවා. එතකොට දැන් අපේ රටේ නිෂ්පාදනයත් මේ ඩොලර එකේ වැඩිවීමට බලපාලා තියෙනවා. එහෙනම් ඒක ජන ජීවිතයට බලපාන්නේ නැහැ කියලා එහෙම කියන්න බෑ. මම දැක්ක ඇමතිවරු කීප දෙනෙක් ප්‍රකාශ කරලා තිබෙනවා ඒක අවුලක් නැහැ කියන එක. දැන් මේ වෙනකොට උද්ධමනයේ 5.2%කට උද්ධමනය වැඩි වෙලා තියෙනවා. දැන් අපි දැක්ක මහබැංකුවේ අධිපතිතුමා කියනවා ඒක 7% වෙනකන් යන්න පුළුවන් උද්ධමනය යන්න පුළුවන් කියලා එතුමා පුරෝකථනයක් කරලා තිබෙනවා. එතකොට දැන් මේ ඩොලර එක පාලනය කරන්න අද වෙනකොට යම් අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව මේ ඩොලර එක පාලනය කරන්න පෞගිය කාලේ මහබැංකුව අපි දැක්ක පෞගිය සද්දයකට කලින් ඉන්ට්‍රස් ඒකම නැත්තම් මේ පොලි අනුපාතය ඉහළ දැම්මා. ඒත් හරි ගියේ නැහැ. දැන් අපනයන කරුවන්ට එන මුදල් ඩොලර් ප්‍රමාණය දවස් 30කින් ඒක රුපියල් බවට පත් කරන්න ඕනේ කියලා තීන්දුව ගත්තා. ඒ තීන්දුව උඩ තමයි දැන් මේ ඩොලර එක පාලනය කරන්න තමයි ඒ තීන්දුවත් ගත්තේ. ඒතොර දැන් මේ තීන්දුව කීපයක් අරගෙනත් අපි බලනවා තවම ඒක හරියාකාරව පාලනයකට නතු වෙලා නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක නතු කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම අපේ රටේ ජීවන බර ඒ වගේම උද්ධමන වේගය ඉහළ යන එක නවත්ත ගන්නත් බැරි වෙනවා. දැන් ගරු සභාපතිතුමනි, දැන් මෙතන කතා කරනකොට හොඟක් උදවිය අපේ මන්ත්‍රීවරු ආණ්ඩු පැත්තෙන් කිව්වේ විශේෂයෙන්ම මේ ලෝකයේ තිබෙන මේ යුද තත්ත්වයත් එක්ක මේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවායි කියන එක. අපි දන්නවා ලෝකයේ ඇති වෙලා තියෙන මේ යුද තත්ත්වයත් එක්ක හැම රටකටම යම් බලපෑමක් තියෙනවා. නමුත් ඒ බලපෑම්වල් සමනය කරන්න හැම රටක්ම පියවර අරමුත් තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම දැන් මේ තෙල් මිල ලෝක පරිමාණය වැඩි වෙච්ච ප්‍රතිශතය බැලුවොත් ලෝකයේ තෙල් මිල වැඩිවීමේ ප්‍රතිශතය තියෙන 128යි. නමුත් ලංකාවේ තෙල් මිල 148කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතොර ලෝකයේ අනිකුත් රටවල් වලට තෙල් බලපානවා. අපි දන්නවා ඇමරිකාවටත් ඒක බලපානවා. එතකොට ඊළඟට අපි බැලුවොත් එහෙම අපේ රටේ දැන් මේ කාලය තුල අවුරුද්දකට 6 පාරක් ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා. 6 පාරක්. දැන් අපි ඉන්දියාවත් එක්ක අපේ ඉන්දියාව පකිස්තානය වගේ රටවල් එක්ක සසඳමුකෝ. අපි දැන් ඉන්දියාව පකිස්තානය වගේ රටවල් වල බැලුවොත් පෞගිය මේ තිබෙන සති කීපය තුල ඒ රටවල් වල තෙල් මිල අඩු වෙලා තියෙනවා. අපි දැන් මැයි මාසයේ 30 වෙනිදා අපේ රටේ අවසාන වශයෙන් මැයි මාසයේ 30 වෙනිදා පෙට්‍රල්, ඩීසල්, ඊළඟට ලාම්පු තෙල් හැම එකක්ම ඉහළ දැම්මා. ඒ ඉහළ දානකොට පකිස්තානයේ ඒගොල්ලෝ රුපියල් 37කින් තෙල් මිල අඩු කරා. ඒගොල්ලන්ට අඩු කරන්න පුළුවන් හැකියාව ලැබුණා. නමුත් අපි වැඩි කරා. ඇයි අපි වැඩි කරේ? දැන් ඊළඟ අපි වැඩි කරන්න හේතුවක් තියෙනවා. මොකද අපි වැඩි කරේ විශේෂයෙන්ම අපි
විනාඩි 2ක කාලයක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි.
මොකද
you have 2 minutes more.
අපි ඊටාම අධික මිලකට අපි පෙට්‍රල් ඩීසල් අපි අරගෙන තිබෙනවා. දැන් ජනාධිපතිතුමා මාර්තු මාසේ 5 වෙනිදා ඇවිල්ලා කිව්වා මාස ගණනාවකට අපිට ඩීසල් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, කිසිම ගැටලුවක් නැහැ කියලා මාර්තු මාසේ 5 කිව්වා. දැන් අපි අරගෙන බැලුවොත් මාර්තු මාසේ 3 වෙනිදා අපි ඩීසල් අරගෙන තියෙනවා ඩොලර් 128කට. මාර්තු මාසේ 20 වෙනිදා අපි අරන් තියෙනවා ඩොලර් 227කට බැරල් එකක්. ඊළඟට මාර්තු මාසේ 21 වෙනිදා අපි අරන් තියෙනවා ඩීසල් බැරල් එකක් 345කට. ප්‍රීමියම් එක ගිහිලා තියෙනවා රුපියල් 100 ගානක. ඒතකොට දැන් මේ ඉතාම අධික ගණන් වලට අරන් තියෙනවා. ඇත්තම කියන්නේ ජනාධිපතිතුමා මාර්තු පහ කියනවා මාස 3කට තෙල් තියෙනවා ගැටලුවක් නැහැ කියලා කියනවා. ඒ මාර්තු පහ කිව්වම ඒ එතුමා කිව්පු ඉඳන් දවස් 10ක් 15ක් ඇතුළත අධික මිල ගණන් වලට තෙල් අරගෙන තියෙනවා. ඒ තෙල් ගත්ත හින්දා තමයි මේක හින්දා තමයි මේ තරම් දුරට ඉහළ ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි දැක්කා ඊළඟට ගල්ලංගුරු ප්‍රශ්නේ. දැන් මේ ගල්ලංගුරු ප්‍රශ්නේදී අපි දැක්කා තෙල් නැව් දෙකක් මේ ගල්ලංගුරු වල තිබෙන ක්වොලිටි එක බාලවීම නිසාම අපිට විදුලිය නිෂ්පාදනය කරන්න තෙල් නැව් දෙකක් අපිට ඒ ඩීසල් ටික දෙන්න වුණා ඩීසල් බලාගාරවලට. එතකොට ඒක සිද්ධ වුණේ ඇයි? කලමනාකාරීත්වයේ ප්‍රශ්නයක් එන්න. ඒතර මේ කලමනාකාරීත්වය ඊටාම වැදගත් වෙනවා මේ වගේ ක්‍රයිසිස් පීරියඩ් එකේදී කොහොමද කරගන්නේ කියන එක. දැන් අපිට පේනවා තෙල් ඊටාම වැඩි කියන්නේ ලෝකයේ අනිකුත් රටවල් වලට වඩා වැඩි ගණන් වලට අරගෙන තියෙනවා. අපි දැක්කා විජිත හේරත් විජේෂ ඇමතුමා කව තෙල් පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට මැද පෙරදිගෙන් තෙල් ගන්න ඕනේ නැහැ. අපි තෙල් ගන්නේ අපි ඇවිල්ලා සිංගප්පූරුවෙන් අපි තෙල් ගන්න. ඒ හින්දා අපිට තෙල් පිළිබඳ ගැටලුවක් වෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් තෙල් අරන් තියෙනවා ඩොලර් 345කට අරන් තියෙනවා බැරල් එකක්. ඇයි ඒ තරම් දුරගියේ? දැන් අපි අවසාන කරන්නම් අපි RTI එක දාලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ දාලා CPC එකෙන් අපි ඉල්ලුවොත් එහෙම අපිට තෙල් ගත්ත මිල ගණන් දෙන්න කියලා ඒ මිල ගණන් දෙන්නෙත් නැහැ. ඒක ඊටාම ප්‍රශ්නයකරු සභාපතිතුමනි. ඒ හින්දා අද වෙනකොට විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යම් කිසි ආකාරයේ අකර්මණ්‍යයක් කරගෙන යනවා කියන ගැටලුව අද වෙලා මතුවලා තියෙනවා. මොකද තොරතුරු වසන් කරනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම මතක් කරනවා අවසාන වශයෙන් විශේෂයෙන්ම ආණ්ඩුවේ මැන්ඩේට් එක. ඒ කියන්නේ විනිවිදභාවය ගැන කතා කරපු ආණ්ඩුවක්. තොරතුරු ලබා දෙන කත ගැන කතා කරපු ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවක් අද බලයට ඇවිල්ලා තොරතුරු දැනගැනීමේ පනත අක්‍රමණ්‍ය කිරීම හා ඒක වසන් කිරීම මම හිතනවා ඉතාම පැහැදිලිව මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ විතරක් නෙමෙයි තොරතුරු දැනගැනීමට තියෙන අයිතියත් අද වෙනකොට යටපත් කරගෙන යනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.